ගරු සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා,
ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, ඉදිරි වර්ෂය වෙනුවෙන් ගරු මුදල් ඇමතිතුමා විසින් ගෙනයනු ලබන අයවැය යෝජනාවලදී විශේෂයෙන්ම අපි සන්තෝෂ වෙනවා. අද විරුද්ධ පක්ෂේ එහෙම නැත්තං මීට විරුද්ධව හඬ නගන කණ්ඩායම්වලට මාතෘකා ඉතිරි නොකරමින් මේ අයවැය ලේඛනය සකස් කිරීමට සමත්වීම ගැන. විශේෂයෙන්ම අපි දන්නවා, අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය ලේඛනේ. දැන් සමහර අපි මේ දින කීපේදී මේ විවාදවලදී අපි ඇහුම්කන් දීපු කාරණයක් තමයි, අපි මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරන යෝජනා අවසානයට ක්‍රියාත්මක නොවන ආකාරයේ කතාවල්. මොකද අපි ඉදිරිපත් කරන්නේ මේ රටේ අපි ඉලක්ක කරගෙන ඉලක්ක සහගත ආදායමක් භාණ්ඩාගාරය එකතු කරගෙන ඊළඟට ඒ ආදායම රටේ සුභසාධනය සහ අනිකුත් කටයුතු වල යෙදෙවි. එතකොට අපි දැනගන්න ඕන අපේ රටේ තියෙන නීති පද්ධති අනුව මේ ආදායම මේ නියමිත කාලයේදී අපේ රටේ එකතු වෙනවද, මේ ආදායම් අපිට ලැබෙනවද. ඒ වගේම අපි දන්නවාද මේ වගේ ආදායම් ලැබෙන තැන්වල ඇති වෙලා තියෙන යම් යම් ප්‍රශ්න, ආදායම් එකතු කරන තැන්වල, බදු එකතු කිරීම තැන්වල අපි අහනවා, දකිනවා බදු වංචා, බදු එකතු කිරීමේදී ඇතිවෙන වංචා, ඒ බදු එකතු කිරීමේදී ඇතිවෙන අඩුපාඩු, මේ වගේ දේවල් ඇති වෙනකොට අද මේ මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලබන අයවැය ලේඛනේ අපේ ඉලක්ක සහගත අපේ ආදායම් හුඟක් වෙලාවට අඩු වෙනවා. අපේ ඉලක්ක සහගත ආදායම් අපිට එකතු වුණොත් තමයි අපි මේ ලේඛනයෙන් ඉදිරිපත් කරලා තියෙන යෝජනා අපිට කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් මත තමයි ගරු මුදල් ඇමතිතුමා මේ අවස්ථාවේ මේ යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දැක්ක බොහොම සාධනීය කරුණු අපේ රටේ, විශේෂයෙන්ම ගරු මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලදී අධ්‍යාපනය වෙනුවෙන් එතුමාගේ යෝජනාවල අපි දැක්කා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා, දැන් උසස් අධ්‍යාපනය සඳහා සාමාන්‍ය වසරකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 20,000ක් පමණ තමයි ශිෂ්‍යෝ ඇතුළත් වෙන්නේ. එතුමා අදහස් කරලා තියෙනවා ඉදිරියේදී 30,000 දක්වා වැඩි කරන්න. ඒ වගේම අදහස් කරලා තියෙනවා වයඹ, ඒ වගේම මොරටුව, ඒ වගේම සබරගමුව අලුතෙන් වෛද්‍ය පීඨයන් කීපයක් ආරම්භ කරන්න. දැන් පහුගිය කාලේ අපි දැක්කා සයිටම් වගේ දේවල් වල ලොකු අවුරුද්දක් විතර වෛද්‍යවරු සහ වෛද්‍ය සිසුන් පුහුණු වීම ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණා. හැබැයි ඒකට එතුමා විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන අලුතෙන් වෛද්‍ය පීඨ ඇති කිරීම සඳහා. ඒ වගේම අනිත් දේ තමයි අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන විද්‍යාපීඨ වල ඉගෙනුම ලබන දරුවන්ට මාසිකව ගෙවන දීමනාව, රුපියල් 3,500ක දීමනාවක් ලැබෙන්නේ. ඒ දීමනාව රුපියල් 5,000 දක්වා වැඩි කරන්න මේකේ යෝජනා කරලා තියෙනවා. ඉතින් මේවා බොහොම සාධනීය කරුණු. ඊළඟට අධ්‍යාපනය වෙනුවෙන් අපි මේ ලේඛනේ අපි දැක්කා, විශේෂයෙන්ම මේ මහපොළ ශිෂ්‍යත්ව ලබා දීමේදී ගම්වල ආදායම තෝරා ගැනීමේදී හුඟක් මහපොළ ශිෂ්‍යත් ආදායම ග්‍රාම නිලධාරිගේ සහතිකය ගන්නකොට මේක රුපියල් 3,000ට අඩුව තිබුණොත් තමයි ග්‍රාම නිලධාරි සහතිකය දෙන්නේ ආදායම. හැබැයි මෙවර අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ රුපියල් 5,000 දක්වා, දැන් ආදායම රුපියල් 5,000 මට්ටමට තිබුණොත් ඒ කෙනාට, ඒ පවුලට, එහෙම නැත්නම් ඒ දරුවෙකුට මහපොළ ශිෂ්‍යත්වය ලබා ගන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරනවා අපේ පැතිවල තියෙන ප්‍රශ්නයක් තමයි නිවාස ප්‍රශ්නය. විශාල වශයෙන් අපි පහුගිය කාලය තුළදී දුප්පත් අයගේ නිවාස සකස් කිරීම සඳහා, නිවාස අලුත් වැඩියා කිරීම සඳහා, නව නිවාස ආරම්භ කිරීම සඳහා, ඒ වගේ අලුත් ගම්මාන ඇති කිරීම සඳහා විශාල මුදලක් වෙන් කරා. අපි විශාල ප්‍රගතියක් ලැබුවා නිවාස සංවර්ධනය වෙනුවෙන්. ඒ ප්‍රගතිය වඩාත්ම ධෛර්යමත් කරලා තියෙනවා මේ අයවැයේදී. තනි පුජ්‍යලයෝ තමුන්ගේ නිවාස අලුත් වැඩියා කර ගැනීම සඳහා ණය මුදලක් ලබා ගැනීමේදී ඒවට වැඩි අවස්ථාවක් දීලා තියෙනවා මේ අයවැලේකනේදී. මේක විශේෂයෙන්ම පොළොන්නරුව අනුරාධපුරේ අපි නියෝජනය කරන පළාත්වල අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අද. සෑම කෙනෙකු අපේ කාර්යාලයකට આવොත් එන්නේ තමුන්ගේ නිවස අලුත් අඩියා කරගන්න. ඔයාලට සෙවිල්ලක් බලාපොරොත්තු වෙන. තමුන්ගේ ගේ අලුත් අඩිය නිවස අලුත් අඩියා කිරීම මේ වගේ දේවල් වලට මේ අයවැලේ කියලා විශාල වශයෙන් මුදල් වෙන් කරලා තිනවා. ඒ වගේම අපි දැක්කා දැන් අපි දැන් මේ නාගරික ප්‍රදේශවල යනකොට මේ නාගරික ප්‍රදේශවල ඉන්න ජනතාව තමුන්ට කියලා ගෙවක් ගයක් නැතුව ඉන්න අයට මහල් නිවාස ඇති කරලා එයාගේ නිවාස ප්‍රශ්න විසඳන්න මුදල් වෙන් කරලා තිනවා. ඒ වගේම විශේෂයෙන් මේ අයවැලේ කනේ සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්න ප්‍රදේශවල ඉන්න අයට තරුණ තරුණියොන්ට වෙන් කරලා තියෙන එන්ටර්ප්‍රයිසස් ණය යෝජනා ක්‍රමය මේක ඉතාම හොඳ දෙයක්. මම ගරු මුදල් ඇමතුමායන් ඉල්ලනවා මේ මේ ණය යෝජනා ක්‍රමය යාවත් කාලීන කිරීමට අවශ්‍ය කටයුතු කරන්න මේ නොනවති ඉදිරියට යන ක්‍රමයක් ලෙස ඉස්සරහට ඒ තියෙන අඩුපාඩු හඳුනාගෙන මේ ණය යෝජනා ක්‍රමය ආරම්භ වුණාට පස්සේ එහි තවත් අඩුපාඩු තියෙනවා නම් ඒ යාවත් කාලීන කරලා ඉදිරියට ගෙන යන්න පුළුවන් ණය යෝජනා ක්‍රමයක් හැටියට. මොකද අද හුඟක් අය බලාපොරොත්තු වෙනවා කුඩා මොනහරි පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. අද බැංකුවකට රාජ්‍ය බැංකුවකට ගියාම ඒ රාජ්‍ය බැංකුවෙන් ඒ ව්‍යාපාරේ එපා වෙන ආකාරයට තමයි ඒ ව්‍යවසායකයා පත් කරන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් ඇති නොවි කුඩා ව්‍යාපාරිකයන්ට තමුන්ගේ ව්‍යාපාර දිරිමත් කරගන්න මේ එන්ටර්ප්‍රයිසස් ණය යෝජනා ක්‍රමය ඉතාම වටිනා දෙයක් හැටියට මම මේ දකිනවා. ඒ වගේම මුලාසන ආරූඪ ගරු සභාපතිතුමනි, අපි කෘෂිකාර්මික ප්‍රදේශයක ජීවත් වෙන අය අපි දන්නවා විවිධ කාලයන්වලදී අපේ ගොවි ජනතාවගේ වගාවන් වලට වෙන හානිය විශේෂයෙන්ම කාලයකට ගම් වතුරෙන් හානි වෙනවා, කාලයකට නියගෙන් හානි වෙනවා. මේ ගොවි මහත්තුරුන්ට ස්ථීර සාර වැඩ පිළිවෙලක් රක්ෂණ ආවරණයක් හුඟක් කාලවට ක්‍රමවත් තිබුණේ නැහැ. ඉතින් මේ ණය යෝජන මේසරේ මේ අයවැලේකෙනෙන් හඳුන්වලා දීලා තිනවා විශේෂයෙන්ම අක්කරයකට රුපියල් 40,000ක රක්ෂණ ආවරණයක් ලබා දෙන්න බඩේරඟු වී වගාවන් කරන මිරිස් වගාවන් රතුළුණු වගාවන් අල වගාවන් කරන ඒ ගොවීන් සඳහා. ඉතින් අපි කෘෂිකාර්මික ප්‍රදේශයක ජීවත් වෙන අය හැටියට අපි දකිනවා හොඳ තත්ත්වයන් මේ අයවැලේකෙනේ. ඒ වගේම අපි දැක්කා ගියවර අයවැලේකෙන ඉදිරිපත් කරනකොට
දැන් කෙටි කරන්න
හිටපු මුදල් ඇමතුමා මහ ලොකු ගෝසාවක් ඇති වුණා. මේ මෝටර රථවල බදු වැඩි කිරීම, මෝටර රථවලට බදු අය කිරීම ගැන දැන් අද අපේ මේ මංගල සමරේ මුදල් ඇමතුමා විදුලි මෝටර රථ වෙනුවෙන් එතුමා රුපියල් 10,10,000ක බදු අඩු කිරීමක් කරලා තිනවා. අපි දැක්කා මේ බදු අඩු කිරීම කරාට පස්සේ මෝටර රථ ගෙන්වන්නන් කිව්වා මේක බ්‍රෑන්ඩ් නිව් නැත්තම් අලුත්ම දත්තේ වාහන සඳහා විතරයි තියෙන්නේ කියලා. ඒටත් එතුමා කන් දීලා දැන් ලංකාවට ගෙන්නලා තියෙන අපි රීකන්ඩිෂන් වාහන වශයෙන් හඳුන්වන ඒවටත් ඒ බදු අඩු කිරීම දෙන්න එතුමා කටයුතු කරලා තිනවා. මේක ජනතාවට තව මං හිතන්නේ මේකේ මේ අයවැලේකනේ තවම තව දවස් 20කට වැඩිය මේ විවාදයට පත් වෙනවා. එතකොට ජනතාවගේ අදහස් එහෙම නැත්නම් මේ දෙපැත්තේම අයගේ අදහස් අරන් තවත් මේකේ නරක දෙයක් තියෙනවා නම් ඒ දේ හොඳ තත්ත්වයට පත් කරලා මේ අයවැලේකෙන ඉදිරිපත් කිරීම හොඳ දෙයක් හැටියට මම සලකමින් මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු මහන්ත දිසානායක මන්ත්‍රීතුමා.
Honorable Chairman, I thank you for giving this opportunity. This is Honorable Mangala Samarveera's maiden budget. Thirasara Sangwardhana Pilibandhava Katha Karno, sustainable development. In this budget, we see the Honorable Minister taking policy decisions to fix issues that has not been addressed in by previous governments. Therefore, we see this budget not as an election budget. As you know, next year will be a year of elections, but this budget does not aim as an election budget, but seriously looks at it as a development budget. Therefore, we are happy as backbenchers, as organizers, as government MPs, we are happy that such a budget has been brought forward, proposed by the Honorable Minister of Finance. This budget aims to develop this country in an economic and a social way. Critics of this budget can clearly criticize and say it's a step towards liberalization. But Honorable Chairman, we must point out, given the circumstances of the country's economy, the debt, this budget aims to transform this country economically and socially. The budget aims at getting the city as well as the village developed. Urban development is taking place, village infrastructure is taking place, self-employment is taking place, and for this I must thank, especially in the Hill Country, Honorable Lakshman Kiriyalla. For this year alone in my electorate, Honorable Chairman, more than 30 kilometers of road development is taking place. Also, I must thank Honorable Patli Champika for the urban development, and also Honorable S.P. Dissanayake for immense work that has been done in my district and in my electorate. Also, Honorable Chairman, we see the reduction of taxes in small to mid-sized vehicles. This is actually a dream come true for the small man of owning a vehicle. Certainly, the luxury class or a large class cars have gone up. It's also noteworthy that the reduction in taxes for hybrid and electric cars. Honorable Chairman, I must also note, country's future, it's my belief, is in children. This budget has introduced 6% GDP like last year, especially for development work such as Langam Pasala, Hundam Pasala. Unfortunately, Honorable Chairman, in some provincial councils, they have spent this three-year allocation in 1 year. Therefore, some of the schools, the infrastructure development has come to a stop. But overall, again, we must classify this as a knowledge-based, knowledge-building budget. Development of agriculture, irrigation, transportation, plantation, information technology, also estate development, housing have all been addressed in this budget. Honorable Chairman, in terms of developing this country's economy, this budget has also targeted the FDI investment into this country. Again, there are shortfalls, but whatever it is, I think the Honorable Finance Minister, given the circumstances, has done an excellent job. Developing of our natural resources, again, 4.7 billion rupees have been allocated for the development of the fisheries industry. Shipping sector also, by liberalization, which is much needed, will benefit from this budget. It is also in line with our Honorable Prime Minister's thinking that not to allow the next generation of this country to bear burden to this the loans that has been taken by the previous government. On the flip side, as a member of the Public Finance Committee, I would like to ask the Honorable Minister of Finance to really enforce the Revenue Administration Management Information System, RAMIS, which is yet to be done. Also, I would also ask the Cabinet and the Government to help us in setting up of the Parliamentary Budgetary Office. Already, Honorable Chairman, the draft of this legislation has gone towards Cabinet. We are awaiting Cabinet agreement to get this Parliamentary Budget Office off the ground. In conclusion, Honorable Chairman, I would say, again, given the circumstances, the Honorable Finance Minister and the Deputy Minister has done an excellent job in preserving this country's economy and developing it. With your permission, Garu Sabhapathumuni, man kemathi mage sampurna kathawa me avasthawedi sabhagatha karanna. Bohoma stuti.
Bohoma stuti. Hirunika Premachandra Mantrithumiya.
Mulasanaruda Mantrithumani, ada dina ape me yahapalana aanduwa visin idiripat karana lada thunweni watawata idiripat karana lada ayavaya pilibanda wacana swalpayak prakasha kirimata labima gana santosa wenawa visheshayenma me pasugiya da agamathuma mata ලස්සන තෑග්ගක් දුන්නා රත්මලාන සංවිධායක ධූරය ඊට පස්සේ මංගල සමරේ ඇමතුමා මට තව දෑවැද්දකුත් දුන්නා ඒ තමයි රත්මලාන ආසනයේ රත්මලාන ඉස්තර ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ මිලියන 400ක් එතුමා වෙන් කරලා තියෙනවා ඒක රත්මලාන ආසනයේට අලුතින් ගියපු සංවිධායකවරිය විදිහට මටත් රත්මලාන ආසනයේ ජනතාවටත් ඒ ප්‍රදේශවල කාලෙක දිස්සේ ඉඳන් කිසිම දියුණු තත්ත්වයකට පත්වෙන්න බැරි වෙච්ච පැත්තක් ගැන හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා මංගල සමරීර මැතිතුමා. ඒ සඳහා ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙන්න ඕනේ පළමුවෙන්ම අපේ මුදල් ඇමතුමාට. ඒ වගේම මේ වෙලාවේ කියන්න ඕනේ පසුගිය අවුරුදු 10 ඇතුළතදී පසුගිය ආණ්ඩුවේදී සිද්ධ වෙච්ච ආර්ථික අසමානතාවය හරියට හරිගස්සගෙන යන්න පය තිබ්බා විතරයි මේ ආණ්ඩුව අපේ අවාසනාවටද මන් දන්නේ නැහැ. නොයෙකුත් විදිහේ දේශගුණික කාලගුණික විපර්යාස වලට අපිට මුහුණ දෙන්න සිදු වුණා. ලොකු අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට අපි මේ ආණ්ඩුවෙන් අපි උත්සාහ කරපු නොයෙක් දේවල් කරගන්න හැකියාව ලැබුණේ නැහැ. හැබැයි මෙවර මේ අයවැයෙන් මංගල සමරීර මැතිතුමා සහ අපේ එරාන් වික්‍රම රත්න මැතිතුමා අපි නොදකින පැති කීපයකට ඇස් යොමු කරලා තියෙනවා. ඒ තමයි පළවෙනි කාරණාව මං හරියට සන්තෝෂ වෙනවා සත්තුන්ට ආදරය කරන මේ මිනිසෙක් විදිහට විශේෂයෙන්ම දෙහිවල සත්වෝද්‍යානයේ ඉන්න සතුන්ව කූඩු කරන්නේ නැතුව අලුත්ම ක්‍රමයකට අපේ මේ යන නරඹන්නන්ට සත්තු දිහා බලන් ඒව රස විඳින්න දෙයක් ඉගෙන ගන්න වෙනස්ම විදිහේ වැඩසටහනක් නිර්මාණය කිරීමට ආරම්භ කිරීම ගැන ඒක එකක්. අනික් කාරණාව තමයි විශේෂයෙන්ම මම යෝජනා කීපයකුත් මං ඉදිරිපත් කරන්න කැමතියි මේ වෙලාවේ. මවක් විදිහට, කාන්තාවක් විදිහට සහ දියණියක් විදිහට ඔබතුමා ඉතාමත් හොඳ ප්‍රවේශයක් අරන් තියෙනවා මේ සයිබර් අවකාශයේ සහ විශේෂයෙන්ම මේ කාන්තාවන්ට වෙන අතවර සහ හිරිහැර සයිබර් අවකාශයේ හෝ වේවා යම් මේ කාන්තාවක් එළියට බැහැර යනකොට මේ වෙන කරදරවලට සහ අතවරවලට නීතිය ඉතාමත් තදින් ක්‍රියාත්මක කරනවා කියලා ඔබතුමා අලුත් ප්‍රවේශයක් අරන් තිනවා. ඒක ගැන කාන්තාවක් ඉදිරියේ මම ඇත්තටම සන්තෝෂ වෙනවා. මොකද මගේ යෝජනා කීපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මම කල්පනා කරගෙන හිටියා. මගේ වෙලාවටම මේ අයවැය විවාදයේදී ඒ යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව තිනවා. මොකද ඒ යෝජනාවලට බලපාන දේවල්ම ඔබතුමා යෝජනා කරලා තිනවා ඔබතුමාගේ අයවැය කතාවේදී. එක කාරණාවක් තමයි දැන් ඔබට මතක ඇති පසුගිය මේ ඊයේ පෙරේදා අවුරුදු 10ක බලංගොඩ ෆාතිමා කියලා පුංචි දැරිවියක් සියදිවි හානි කරගෙන තියෙනවා බෙල්ලවැල දාගෙන. මේකට හේතුව විදිහට මම සමාජ ජාල මාධ්‍ය හරහා දැක්කේ ඒ පුංචි දියණියගේ අතේ දුරකථනයක් තිබිලා අනුන්ගේ ඒක ගුරුතුමිය දැකලා මේ කාලේ තුරදිම ඇයව පුළුවන් තරම මානසික ආතතියට පත් කරලා ඇයව ගොඩාක් ඇයව කොටු කරලා තියෙනවා හොරා හොරා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට නැවතත් පාසල් යන්න බැහැ කියපු දැරිවිය ඊළඟ දවසේ මේ විදිහට බෙල්ලවැල දාගෙන තියෙනවා. ඉතින් ඔබතුමාගේ යෝජනාවල තියෙනවා මේ සියදිවි හානි කර ගැනීම අවම කිරීම සඳහා උපදේශන යම්කිසි වැඩසටහනක් උපදේශන වැඩසටහනක් පුංචි දරුවන්ට සහ මේ තරුණ තරුණියන්ට ලබා දෙන මගෙත් ඇත්තට මේ වගේ යෝජනාවක් තියෙනවා. මම අපි අඛිල විරාජකාරිය වස අධ්‍යාපන මෙතුමත් එක්ක කතා කරා. මෙතුමා කිව්වා මගේ යෝජනාව උනේ ඇත්තටම පාසල් වලට සහ විශ්වවිද්‍යාල වලට මේ සියදිවි හානි කර ගැනීම අවම කර ගැනීම සඳහා කවුන්සිලර් කෙනෙක් එහෙම නැත්නම් උපදේශකවරයෙක් මානසික උපදේශකවරයෙක් පත් කරන්න එහෙම නැත්නම් දැනට ඉන්න ගුරුතුමා හෝ ගුරුතුමිය මාස 3ක හෝ 6ක යම්කිසි විදිහකින් මේ වැඩමුළුවක් පවත්වලා ඕන් උගන්නලා එතන තියන්න කියලා. ඉන්පසුව මට අඛිල විරාජ ඇමතුමා කිව්වා ඒ සඳහා එතුමා කටයුතු කරගෙන යනවා දැන්ටමත් පත්වීම් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. මම ගරු මුදල් ඇමතුමාගෙනුත් ඉල්ලන්නේ පුළුවන් නම් මේ විශ්වවිද්‍යාල වලට අපේ මගේ වෙලාවටම ලක්ෂ්මන් කිරියල් ඇමතුමත් ඉන්න මේ විශ්වවිද්‍යාල වලට සියදි විහාන කර ගැනීම අවම කිරීම සඳහා මේ තරුණ තරුණියන් ගොඩක් වෙලාවට තමුන්ගේ දෙමාපියන් එක්ක එහෙම නැත්නම් වැඩිහිටියන් එක්ක තමුන්ගේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ. මේ ගොඩක් වෙලාවට අපේ ලංකාවේ තරුණ තරුණියන් සියදි විහානි කර ගැනීම වලට බලපාලා තියෙන්නේ ඔවුන්ට තියෙන මානසික ආතතිය පිට කර ගැනීමට නොහැකියාව සහ ඔවුන්ට කතා කරන්න කවුරුත් නැති එක. ඉතින් මේ නිසා ඉතාමත් උවමනාවෙන් ඉල්ලා සිටිනවා මේ විශ්වවිද්‍යාලවලට පුළුවන් නම් ඇත්තට මේ කරන්න හරි ලේසි වැඩක්. මොකද විශ්වවිද්‍යාලවලට කොහොමත් පුහුණු වලත් අධ්‍යාපන ආචාර්යවරුන් ඉන්නේ. මේ ආචාර්යවරුන්ට යම් කිසි විදිහකින් පුහුණු වීමක් ලබා දෙන්න මානසික මේ උපදේශනය සඳහා. එතකොට අපිට ඇත්තටම ගොඩක් අවම කරගන්න පුළුවන් මේ සියදිවි හානි කර ගැනීම. ඔබ පසුගිය දිනක දැක්කම මම හිතන්නේ ජනාධිපතිතුමත් මන් නිවුස් වල දැක්කා එතුමත් කියනවා එක දවසේ සියදිවි හානි කර ගැනීම 8ක්. අද වෙනකොට ලංකාව සියදිවි හානි කර ගැනීම අතින් ඉන්නේ තුන්වෙනි ස්ථානයේ ලෝකයේ රටවල් වලින්. ඉතින් මේ කාරණාත් එක්ක බලනකොට අපේ තරුණ තරුණියන් තමයි විශාල වශයෙන් මේකට නැඹුරු වෙලා තියෙන්නේ. එක කෝච්චියට බෙල්ල තියෙනවා, එහෙම නැත්නම් බෙල්ල වැල දා ගන්නවා, එහෙම නැත්නම් වහ බොනවා. දැන් පහුගිය කාලේ ඇත්තටම ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ කෝච්චියට බෙල්ල තියෙන එක අපි දැක්කා. ඉතින් මේ වගේ කාරණා නිසා විශේෂයෙන්ම අපේක්ෂා භංගත්වය වගේ කාරණා නිසා තරුණ තරුණියන් අද වෙනකොට මේ ඉන්න මානසික මට්ටම හරි වෙනස් ඉස්සර කාලේ තරුණ තරුණියන් එක බලනකොට. ඉස්සර මේ වගේ ප්‍රශ්නයක් මානසික ප්‍රශ්නයක් තිබ්බනම් සින්දුවක් අහලා කවියක් ලියලා තමුන්ගේ මනස යම් කිසි වෙන තැනකට යොමු කරගන්න හැකියාව තියෙනවා. අද වෙනකොට මේ ටීවී වල රූපවාහිනිය දකින්න ලැබෙන මේ කතා ටික බැලුවත් මේ කතා බැලුවොත් හැම ඕන කෙනෙක්ට තරුණ තරුණියට කෙලින්ම ඔහුව හෝ ඇයව ගෙනියන්නේ සීදිවි හානි කර ගැනීමකට තමයි. ඉතින් මේ වගේ දේවලුත් අද තියෙන නිසා මම විශේෂයෙන් මිල්ලා සිටිනවා. දැන් අපේ මට ආරංචි විදිහට මං හිතන්නේ මංගල සමරීර ඇමතුමා මේ විදේශ රටවලින් ගේන ටෙලි නාට්‍ය වලටත් යම් වාරණයක් දාලා තිනවා වගේ. ඉතින් ඒ නිසා ඒකත් හොඳ කාරණාවක්. ලංකාවේ දේශයේදී අපි අගය කරන්න ඕනේ. විදේශයේදී හැම ගේන හැම දෙයක්ම අපි බාරගන්නේ නැතුව හොඳ දේ විතරක් බාර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකටත් මම ඔබතුමාට සුබපතනවා සහ ස්තුතිවන්ත වෙනවා. ඊළඟට කාරණාව තමයි මගේ ඊළඟ යෝජනාව තමයි මේ නවක වදය පිළිබඳව. විශ්වවිද්‍යාලවල නවක වදය නිසා විශේෂයෙන්ම සියදිවි හානි කරගත්ත දරුවන් මම පෞද්ගලිකව ඒවා දැකලා තිනවා සහ දන්නවා. එක කාරණාවක් පසුගියදා එක විශ්වවිද්‍යාලයක පුංචි ළමෙක් නෙවෙයි අතම තරුණියක් ඇය සියදිවි හානි කර ගන්නකොට ඇය ලියනවා මගේ මේ මරණයට වග කිවේ යුත්තේ නම් කියලා මොවුන් මට මේ විශ්වවිද්‍යාල ඇතුළතදී දීපු වදයට තමයි මම මේ සියදිවි හානි කරගන්නේ කියලා. ඇත්තටම ලංකාවේ 1998 මම හිතන අංක 2 දරන මේ විශ්වවිද්‍යාලයේ පනත නේද? හරිද එස්පී අමතුමා? ඒකේ තියෙනවා මේ මේ සිය මේ මේ නවක වදේ කියන දේ මේ ලංකාවේ පිළිගන්න දෙයක් නෙවෙයි. එහෙම තියෙද්දිත් විශ්වවිද්‍යාලය ඇතුළේ නැති වුණත් පිටතැන් වල එහෙම නැත්නම් ගෙවල් රෙන්ට් එකට අරගෙන කොහේ හරි තැනක මේ නවක වදේ කරගෙන යනවා. මේක පිටිපස්සේ මේ ඉන්නේ ඔය මේ මේ ක්‍රියාකාරීන් කියලා කියන මේ මහා ලොකු මේ මේ සමහර ශිෂ්‍ය නායකයෝ කියනෝනි තාමත් වගකීමෙන්. ඔවුන් හිතනවා මේ ඔවුන්ගේ මට්ටමට ගන්න මේ අහිංසක ගමේ ඉඳලා එන මේ තරුණියව පුළුවන් තරමක් අර මේ මේ නවක වදේ දීලා ඔවුන්ගේ මට්ටමට ගත්තොත් තමයි මේක ඉස්සරහට කරගන්න පුළුවන් කියලා. ඔය විදිහට ඔය හිතන මිනිස්සුන්ද තමයි අද වෙනකොට අහිංසක ගමේ ඉන්න ළමයටවත් ඉගෙන ගන්න දෙන්නේ නැති. ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ. අද බලන්න මේ රටේ තියෙන ප්‍රශ්නේ ඕන වෙලාවක බැලුවොත් එමේ එළියේ සිසුයන් බෝඩ් අල්ලගෙන කෑ ගහනවා. මොවුන්ගේ මනස මේ තත්ත්වෙට ඇති වෙලා තියෙන තත්ත්වෙට පත්වලා තියෙන මෙන්න මේ හේතුව නිසා. අද රජයේ ආයතනෙට ගිහලා බලන්න. මේ ඉගෙනගත් උපාධිධාරීන් තමයි මේ තැන්වල වැඩ කරන්නේ. ඔවුන් වැඩ කරන විදිහ බලන්න. තව කෙනෙක් ගැන හිතනවද? තව කෙනෙක්ට උදව්වක් කරනවද? එහෙම නැත්නම් මිනිස්සු ගැන හිතනවද කියලා? දැන් බලන්න අපි ඉස්සර ගුරු මෑණිවරු ගුරු පියවරුන් කියපු අපි කටපුරා කියපු දේ අද අපිට කියන්න පුළුවන් වෙලා දර අවුරුදු 10ක ෆාතිමා කියන දැරිවිය බෙල්ල වල දාගෙන තියෙන දරු ළමයින්ගේ කරදරයටත් වඩා ගුරුතුමිය හොරා හොරා කියලා. ඒ ළමයා හොරකම් කරා හෝ නැතුවා ඒ ළමයාගේ මේ ඒ தત્ත්වය අඳුනගෙන ඒ ළමයාව හදන්න නේද ඕනේ? ඒ ළමයාගේ මනස හදන්න නේද ඕනේ? ඒ ගුරුවරිය කරපු දෙයින් ඒ දරු අද අපිට මේ අපේ රටේ අනාගතේ බාරගන්නේ දරුවෙක් නැති වෙච්ච එක උනේ. මා අධ්‍යාපනමතුමා මේක අහගෙන නම් ඉතාමත් උවමනාවෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හරි පරීක්ෂණයක් කළේ ගුරුතුමිය ගැන පරීක්ෂණයක් කළා ඇයව එක්ක සේවයත් හිටවන්න. මේ විදිහට කොහොමද ගුරුතුමියක් කියන්නේ ළමයට හොරා හොරා කියලා අවසානයේ ළමෙක් සියදි විහානි කරගන්න තත්ත්වෙට පත්වෙන තරමට අපි කම්පියම් බලන් ඉන්න ඕනේද? මමත් අම්ම කෙනෙක්. මට ඒ දුක දැනෙන නිසා තමයි මම අද මේ විශේෂයෙන් මේක කතා කරන්න බලාපොරොත්තු වුණේ. මට තව එක යෝජනාවක් තියෙනවා. ඒ තමයි පසුගියදා ඔබ දකින්න ඇති
කාලේ අවසන්
පොඩි විනාඩියක් මට දෙන්න. මට මේ දේ විතරක් කියන්න
අවශ්‍යයි. වැඩිය දුන්න ඔබතුමීට වෙලාව.
තව එක දෙයක් කියන්න මට අවශ්‍යයි. ඒ තමයි දැන් ඔය එක එක අසභි දර්ශන දුරකථන වලින් එහෙට මෙහෙට මාරු වෙනවා. එක්ක පෙම්වතත් එක තරහ වුණාම පෙම්වතා එළියට දානවා ඒ පින්තූර පෙම්වතියගේ. එහෙම නැත්නම් ෆෝන් එක හදන්න දීලා ඉවර වෙලා ඒ ටික එළියට දාලා අන්තර්ජාලයේ දානවා. මේකත් සියදි විහාන කර ගැනීමට හේතුවක්. කාන්තාවන්ට පුදුමාකාර මානසික ආතතියක් මේක. ඒ හින්දාම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ සාගල මෙතුමා බලාගෙන ඉන්නවා නම් පුළුවන් නම් මේ සයිබර් අවකාශයේ සිද්ධ වෙන අපරාධ වැළැක්වීම සඳහා යම්කිසි විදිහකින් කාන්තාවන්ට කියලා පැමිණිලි කරන්න පුළුවන් තමුන්ගේ අනන්‍යතාවය සංගවගෙන හෝ අනන්‍යතාවය ඇතුව හෝ පැමිණිලි කරන්න පුළුවන් කාන්තාවන් පිරිසක් මේ යොදවපු සයිබර් අවකාශයේ වෙන අපරාධ නැවැත්වීම සඳහා යම්කිසි යුනිට් එකක් හදන්න. ඒක තමයි මගේ ඊළඟ යෝජනාව. ඉතින් මම කාලය අඩු නිසා මම නවත්තනවා මේ කතාව. මම ඉල්ලා සිටිනවා මංගල ඇමතුමාගෙන්, අපේ මුදල් ඇමතුමාගෙන් සහ උසස් අධ්‍යාපන ඇමතුමාගෙන් මම මේ කියපු යෝජනා කීපය පිළිබඳවත්, තරුණියක් විදිහට මම ඉදිරිපත් කරපු යෝජනා කීපය පිළිබඳවත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා.
බොහොම ස්තුතියි. ගරු සුජීව සේවසිංහ ඇමතුමා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ඇත්තටම සන්තෝෂ වෙනවා මේ නව ආණ්ඩුවේ යහපාලන ඇති කරලා අපි ඓතිහාසික, ඒ වගේම විප්ලවීය, ඒ වගේම පරිවර්තනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට අපේ රජයට හැකිවීම සම්බන්ධයෙන් විශේෂයෙන් මුදල් ඇමතුමාටත්, රාජ්‍ය ඇමතුමාටත්, ඊට අදාළ නිලධාරීන්ටත් මේ අවස්ථාවෙන් මගේ ස්තුතිය පිරිනමනවා. මම හිතන්නේ අනුර කුමාර සානයගේ මහත්තයාටම උත්තරේ දීලා පටන් ගන්න අන්තිමට කතා කරපු අපේ අයවැය යම්කිසි ආකාරයට විවේචනයට ලක් කරපු මන්ත්‍රීතුමාට විරුද්ධව මම හිතන්නේ අපේ SB ඇමතුමත් මෙතන ඉන්නවා, අපේ කිරියල් ඇමතුමත් ඉන්නවා. මට ඉඳගෙන ඉන්නකොට අපේ තාත්තාවත් මතක් වුණා, අවුරුදු දෙකකට කලින් අපේ තාත්තා අපාතයෙන් වෙන් වුණා. කිරියල් මහත්තයාගේ හොඳ යාළුවෙක්. මේ ඔක්කොම කට්ටිය ඒ කාලේ හොඳ සමාජවාදීන්. මාක්ස්ගේ සහ ලෙනින්ගේ නේද අපේ SB සනක ඇමතුමා ඉස්කෝලේ යන කාලේ, විශේෂයෙන්ම මට හිතා ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයට කාලේ මේ සියලු දෙනාම දිනේෂ් ගුණවර්ධනලා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයලා, ඒ වගේම විමල් වීරවංශලා බොහෝ පිරිසක්. මම හිතන්නේ මාක්ස් ලෙනින්ගේ පොත් කියවලා තමයි දේශපාලනය ඉගෙන ගත්තේ. සමාජවාදී අදහස් වලට විශාල ඇලුමක් තිබ්බ පිරිසක්. මගේ තාත්තත් ඒ කාලේ මට පොඩි කාලේ මතකයි මේ සමාජවාදී අදහස් තිබිලා කොහොම හරි අපි ට්‍රින්ටි එකට දාලා, ඒ වගේම තාත්තත් නීතිජවරයෙක් වශයෙන් කිරියල්ල මහත්තයලා, සංගක්කාර මහත්තයලා, පරාක්‍රම රණසිංහ මහත්තයලා මේ සියලු දෙනාම දිනු වෙනකොට ලෝකේ දකින්නකොට මේව අමතක කරලා මේ ලෝකේ යථාර්ථයේ අඳුරගෙන චීනය, රුසියාව, ඉන්දියාව මේ සියලු රටවල් වගේ විවෘත ආර්ථිකය ගෝලීකරණය සඳහා ඒකට එකතු වෙලා ඒ කාර්යභාරයට අද අත දෙන විශාල කාර්යභාරයක් කරන ඇමතිවරු මන්ත්‍රීවරු බවට පත් වෙලා තියෙනවා. ඉතින් සමහරු කට්ටිය දිනේෂ් මම දැක්කා ගුණවර්ධන ඇමතුමා කතා කරන මන්තුමා තාම හිරවෙලා ඉන්නේ SB සනක ඇමතුමාර අවුරුදු 20කට 30කට කලින් පටන් ගත්ත දේශපාලන හිරවෙලා. හැබැයි තමන්ගේ ජීවිතය වෙනස් කරලා, තමන්ගේ දරුවන් වෙනස් කරලා, තමන්ගේ දරුවෝ රට ගිහිල්ලා ධනවාදයට නැඹුරු වෙලා ඒ මන්ත්‍රීවරුන්ගේ පවුල් ධනවාදයට, ඒ මන්ත්‍රීවරු පවුල් විශේෂයෙන්ම ධනවාදයට විවෘත ආර්ථිකයට මේ ලිබරල් කරණයට ලක්ුණාට තාමත් ඒ පරණ යල් පැන ගිය දේශපාලන චින්තනවලට යට වෙලා තාම මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවා. යටින් හිනාවි, හිත යටින් හිනාවි මේ අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් විශේෂයෙන්ම අනුර කුමාර සානය මහත්තයාට කියන්න තියෙන කොළඹ වරාය 26 වෙනි තැන තියෙනවා කියෝ අපේ රටේ පිහිටීමින්ද. ඒ විතරක් හින්දා නෙමෙයි, පිහිටීමත් එකට බලපානවා. හැබැයි ලලිත් ඇතුළත් මුදලි මහත්තයලා, අපේ JR ජයවර්ධන මහත්තයලා මේ රටේ එක්සත් ජාතිපක්ෂ කරපු කාර්යභාරය, මේ වරාය දියුණු කරන්න කරපු කාර්යභාරයින්ද තමයි අද 26 වෙනි ස්ථානයට ඒ කොළඹ වරාය තියෙන්නේ. කවදාහරි දවසක ලංකාව තව අවුරුදු 5කින් 6කින් මංගල සමරවීර මැතිතුමාලා මේ ඉදිරිපත් කරන අයවැය, මේ අපි ඉදිරිපත් කරන විශේෂයෙන්ම රටේ වෙනස් වෙන ලකුණ, මේ රටේ ඉදිරි අනාගතය අපි මැලේසියාව, සිංගප්පූරුව කරා දියුණු කරන මේ ගමනේ අවුරුදු 3කින් 4කින් රට දියුණු වෙනකොට කියන්න පුළුවන් අනුර කුමාර සානයගේ මහත්තයලා මේ රටේ පිහිටීම හින්දා අපි මේ නිෂ්පාදනය අපනයන, ඒ වගේම ආසියාවේ දොරටුව බවට ලංකාව පත් කරා කියලා. එහෙම නෙමෙයි, මේකට නායකයෝ අවශ්‍යයි. ඒ නායකත්වය දෙන්න පුළුවන් හැකියාවක් අපේ පක්ෂයට තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ස්ට්‍රයික් කරන, මේ උද්ඝෝෂණ කරන, ඒ වගේම අපේ ව්‍යසන 71, ඒ වගේම 80 ජනතා විමුක්ති පෙරමුණේ ඇති කරපු ඒ ව්‍යසනයනුත් විශාල වශයෙන් මේ රටවල් විනාශ වෙන්න ඒක ලක්ුණා කියන එක සමහරලාට ඒ මහත්තුරු අමතක කරනවා. ඒ වගේම විශේෂයෙන් මෙතුමා කතා කරා මේ අන්තිම අවුරුදු කාලේ විශාල විනාශයක්, ඒ වගේම ආර්ථික අතින් අගාධයකට ලක්ුණ බව පිළිගන්නවා. ඒක ගිය ආණ්ඩුව විශාල ප්‍රමාණයේ ණය අරගෙන සැලසුම් රහිතව හම්බන්තොට වරාය හදන්න පුළුවන්, සූර්යබව ක්‍රීඩාංගණය හදන්න පුළුවන්, මත්තල ගුවන් තුරුබල හදන්න පුළුවන්, නෙළුම් කුල්න හදන්න පුළුවන්, චෝගම් එකට මුදල් බිලියන 10ක් වියදම් කරන්න පුළුවන්, ආසියානු ඒ වගේම ක්‍රීඩාවුල්ල කියලා ඒක බලාපොරොත්තුෙන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන්. මේවා අපතේ ගියා. අපි කියන්නේ එක්සත් ජාතිපක්ෂ අපි කරපු දේවල්, ගම්මුදාව, ඇඟලුම් කර්මාන්තය, මහවැලිය, මේ දේවල් වලින් තාමත් අපි රටේ අපේ ජනතාව විශාල දෙයක් ඒකෙන් ලබා ගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම එතුමා කිව්වා, තවත් අනුර කුමාර සානය මහත්තයා කිව්වා 120ක ජනගහනය රටේ 100ට පනහක ආදායමක් ලබනවා කියලා. එතුමා දැනගන්න ඕනේ සියලුම මන්ත්‍රීවරු මේ 120 ජනතා විත්ති ප්‍රමාණය මේ 120 ඇතුළට එනවා. අපේ මේ කාර්ය මණ්ඩලය කට්ටියෙන් නැති වෙන්න පුළුවන්. හැබැයි 120 ජනගහණයට මේ මන්ත්‍රීවරු හැම එක්කිනාම තමන්ගේ පඩිය බැලුවොත් තමන්ට ලැබෙන වරප්‍රසාද බැලුවොත් ඒ 120 ඒ ඇතුළට එනවා. හැබැයි ඒ වෙනකොට ඒ වයනකොට එතුමා ලේට විරුද්ධව කතා කරන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි ආදරය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ වුණත් අපි එතුමා සමහර කිව්ව දේවල් විවේචනය කරන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම ඉදිරි අනාගතය සම්බන්ධයෙන් විශේෂයෙන් එතුමා මම හිතන්නේ ණය සම්බන්ධයෙන් ප්‍රකාශ කරා. මම හිතන්නේ මංගලම එතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරයි. ණය ප්‍රමාණය ට්‍රිලියන 10ක් තියෙනවා. එන අවුරුදු 3ේ ණය ප්‍රමාණය තමයි බිලියන 7000 ප්‍රමාණයක් ඒක දක්වලා තිබ්බේ. ඒ වගේම අපේ මහින්ද රාජපක්ෂ හිටපු අපේ ජනාධිපතිතුමා කතා කරා. එතුමා කතා කරද්දී ඇත්තටම මම හිතන්නේ ආදරය කරන දේශපාලඥයෙක් හැබැයි රටේ ඉදිරි ගමන ගැන බැලුවොත් එතුමාගේ කාලය තුළ වුණු විනාශය විශේෂයෙන්ම යුද්ධය සම්බන්ධයෙන් අපි කුවක නැතුව යුද්ධයට අපි සහයෝගය ලැබලා දුන්නා. යුද්ධ අවස්ථාවේදී අපි රූපයන්ට ඇවිල්ලා කිව්වා යුද්ධය හරි ගමනක යනවා. යුද්ධය හරි මාර්ගයක යනවා. සරත් වංශක මහත්තයලා ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු කාර්යභාරය සම්බන්ධයෙන් එක්සත් ජාතිපක්ෂයේ තරුණ මන්ත්‍රීවරු වශයෙන් හැම වෙලේම අපි කුවකත්වයක් නැතුව ඒකට අපි සහයෝගය ලැබලා දුන්නා. හැබැයි එතුමටත් ඒ සදාචාරය තියෙන උන විශේෂයෙන්ම මේ රටේ අනාගත එතුමාගේ විශාල ණය කන්දරාව ණය ගොඩ අපි මේ ආකාරයෙන් මේක කළමනාකරණය කරලා මේ ආකාරයෙන් ඉදිරි අනාගතයට අපනයන වැඩි කරලා අපේ අනුර කුමාර සාමයේ මහත්තයා කිව්වා 2000 අපි බාර දෙනකොට 134ක තිබ්බා 2005 133ක් තිබ්බා අපනයන අපේ දරදාතික නිෂ්පාදිත ප්‍රතිශතයක් වශයෙන් අපිට බාර දෙනකොට ඒක 114 කරලා දුන්නේ මන්තුමා 114 කරලා දුන්නේ මේ රටේ නිෂ්පාදනයක් උන්නේ නැහැ අන්තිම අවුරුදු 20 කිසිම නිෂ්පාදනයක් උන්නේ නැහැ අඩුම ගානේ මම කියනවා හිරමණයක් හදුවේ නැහැ කියලා ඕදිරි සමාගමේ මට කතා කරලා කිව්වා හිරමණ නම් අපි හදනවා කියලා ඒ ඇරෙන්න කිසිම දෙයක් මේ රටේ නිෂ්පාදනය උන්නේ නැහැ ඒ ඉඳ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරපු විශේෂයෙන්ම බදු බිල සම්බන්ධ එතුමා අදහස් ප්‍රකාශ කරා. ඒ වගේම එතුමාගේ ඒ විවේචන ඉදිරිපත් වුණා 140ක බදු මුදලක් අපි අය කරගන්නවා මේවයි මොනවද කරේ කියලා. මේවයින් කරන දේ තමයි විශේෂයෙන්ම ඉදිරි අනාගතය සම්බන්ධයෙන් අපනයන කලාප මගේ නායකත්වය යටතේ කළුතර අපනයන කලාපයක් අපි මේකට අවුරුදු 4ක් 5ක් යනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මංගල ඇමතුමාට අපි ස්තුතිවන්ත වෙනවා බිලියන 3ක් එකට වෙන් කරලා තියෙනවා කියන යටතල පහසුකම් ලබා දීම සඳහා කර්මාන්ත 100ක් අනුර කුමාර දිසානායක මන්තුමා කර්මාන්ත 100ක් අපි කළුතර ප්‍රදේශයේ ඔබතුමා අර බලාපොරොත්තු වුණු අර යල්පැන ගිය ආර්ථිකය නෙමෙයි ඉදිරි ගමනක් සම්බන්ධයෙන් අපි මේ රටේ නිෂ්පාදනය කරන්න ජපානයේ විශේෂයෙන්ම විදුලි භාණ්ඩ ජපානයේ නිෂ්පාදනය කරන්න කළුතර අපි දෙසැම්බර් වෙනකොට අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මන්ත්‍රීතුමනි සභාපතිතුමනි අපි ෆෝක්ස්වැගන් එක ගැන ඔබතුමාලා ප්‍රශ්නයක් ඇහුවා. ෆෝක්ස්වැගන් සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගත්තා. ලොහන් මාත් ඔබතුමාට තියෙන උත්තරයක් අහගෙන ඉන්න. අපි විශේෂයෙන්ම ෆෝක්ස්වැගන් කර්මාන්තය ගැන ඇහුවා. ෆෝක්ස්වැගන් කර්මාන්තය අපි ගේන් ඩීටී ෆෝක්ස්වැගන් කර්මාන්තය එකේ ඉඳලා 3ට ඇද වැටුණා. ඒකේ අවසනාව අපිට නෙමෙයි පක්ෂයට නෙමෙයි රටටයි ඒක ලැබුණේ. ඒ ඉඳ අපිට ඒක පටන් ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි අපි
අරු සභාපතිතුමනි අද බැඳුම් කර කොමිසමේ කියලා තියෙනවා සුජීව සේනසිංහ ඇමතුමා 47 වතාවක් අර්ජුන ඇලොසියස් කතා කරා කියලා දුරකතනෙන්
ඒක හරියක් නෙමෙයි.
හරි බොහොම හරි බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. ඔයාගේ තාත්තා ගැහුවා ගැහිලා අපි කතා කරන්නේ හරිද? ඔයාගේ තාත්තා ගැහුවා ගැහිල්ලෙන් තමයි තාමද ගෙවල් අරගෙන තාත්තා ගැහුවා ගැහිලා ජපාන් නැවුටි ගෙනකොට සැසිමි බාණ්ඩ කියලා තාත්තා නඩුව කරේ මම මහින්ද දේශක මහත්තයා නඩුව කරේ මම හරිද? නඩුව කරේ මම නැව් හතක් බාණ්ඩ කියලා පගා ගත්තේ ඔබතුමාගේ තාත්තා මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙන්නේ ඒ දේ මුදල් වියදම් කරලා ඒ ඉඳ නිකන් බොරු මඩ ගහන්න එන්න එපා මඩ ගහන්න බැරි මිනිස්සුන්ට හරිද? අපේ විශේෂයෙන්ම අපේ ආදායම් ගැන අපි ඉදිරිපත් කළ තියෙන අපේ ආදායම් පත්‍රිකාව ඒ සම්බන්ධව ඔබතුමාට පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන්ම ඒ ඉඳ තුට්ටු දෙක වැඩ කරලා මේ වගේ අවදානම් කතා කියන්න එපා. ඒ ඉඳ අපි විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාට අපි ගරු කරලා එතුමා අපි හිටපු ජනාධිපතිතුමා කතා කරපු යාගෙන හිටියා.
ගරු
මන්ත්‍රීතුමනි නැත්.
බාධා කිරීමක් නැතුව පොයින්ට් ඔෆ් ඕඩර්
එකට ඔබතුමාට අපහාසයක් නෙමෙයි කරද්ද බඳුන් කර කොමිසමෙන් කියපු දේ මම ඔබතුමාගෙන් ඇහුවේ වෙන දෙයක් නෙවෙයි ඔබතුමා
ඒක කොහෙවත් තැනක කිසිම තැනක එහෙම කතාවක් වෙලත් නැහැ. බඩ ගාන්න මන්තුමනි මම මඩ ගාන්නත් නෙමෙයි කිව්වේ. මම ඔබතුමාට මඩ ගාන්නත් නෙමෙයි තාත්තා කරපු වැඩේ කිව්වේ. තාත්තා කරපු වැඩේ පුතා කරේ නැත්නම් නොට්ටියගේ පුතා කියලා කියනවනේ. ඒ ඉඳ මම කිව්වේ තාත්තගේ වැඩ ගැන කිව්වේ. ඒ ඉඳ තාත්තගේ කාත්තයි ගේමකට කතා කරේ. ඒ ඉඳ ඒකත් මඩ ගැහිමක් නෙමෙයි. ඒ ඉඳ මන්තුමනි බොහොම ස්තුතියි. මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරා බදු මුදල් වලින් අපි සංවර්ධනය කරන්නේ නැහැ කියලා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා කරේ සූර්යවැව හැදුවා අරක හැදුවා මේක හැදුවා බිලියන 10000ක් අපිට තියලා ගියේ. බිලියන 10000ක් තියලා ගියේ. මොනවද කරන්නේ? තාම මන්ත්‍රීතුමනි අපි නායකයනවා බිලියන 10000ක් අපි තාම නායකයනවා. ඔබතුමා ඇහුවා කීයද නැහැ කියලා ට්‍රිලියන් 10ක්. ණය ප්‍රමාණය
දෙදාස් පහේ ගන්නකොට බිලියන 2000යි තිබ්බේ. මොකද්ද කරේ? තමන්ගේ ගෝල බාලයන්ට සියලු දෙනාටම හම්බ කරන්න අවස්ථාව ලබා දුන්නා. රට විනාශ කරා. ජෝගි දැම්මා. යුද්ධය අවසන් වුණාට පස්සේ හිතුවා තමන්ගේ රට රතාව කියලා. මොකද්ද කිව්වේ? අපේ පිරිස කිව්වේ අවුරුදු 40කට බලය අරින්නේ නැහැ කියලා එතුමාලා ඒ පැවසා ප්‍රකාශ කරේ. ඒ හින්දා විශේෂයෙන්ම Yeah, go ahead. That's all right. We have the liberty, not like your family. You are into Rajapaksa's family now. You have to ask Mahinda Rajapaksa what to do. But we don't have to do that. Your daughter is being given to Mahinda Rajapaksa's son. He's your age, but your counterpart is going to be Mahinda Rajapaksa. Your daughter is going to get married too. So you have to take permission from Mahinda Rajapaksa or Namal Rajapaksa. We don't have to take permission from anybody. Thank you, Lord. Ehinda, badha karanne pa. Nayagula gena katha kara. Rakiya gena katha kara. Mahinda Rajapaksa mahatya. එතුමාට අපි පෙන්නනවා අපි කරපු කාර්යභාරය විශේෂයෙන්ම 2015 වෙනකොට 4.7ක් තිබ්බ විරැකියාව අපි බාරගෙන 2016 වෙනකොට 4.4 දක්වා අපි අඩු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සභාපතිතුමනි රැකියා ලක්ෂයක් තියෙනවා බාර ගන්න කැමති නම් හැබැයි 25,036 පඩිය ඒ පඩිය මදි. ඉදිරි අනාගතයේ අපි කාර්මික විප්ලවයක් ඇති කරලා හම්බන්තොට විතරක් නෙමෙයි හම්බන්ත මොනරාගල උත්තර දෙන්න වෙලා නැහැ නැත්නම් එක එකට දෙනවා. මේ කතාව කරන්න ඉන්න වෙලාවක් නැහැ එක එකට දෙන්න. ඉන්නේ ඔක්කොම ඒ හින්දා එක එකට වෙනම දෙන්න පුළුවන්. ඒ හින්දා කතාව කරන්න ඉඩ දෙන්න විනාඩි 20යි තියෙන්නේ. මහින්දා කෑ ගන්න එපා. ඔයාමගේ යාළු හරිද? අනිත් කඩර කියන්නේ. ඒ හින්දා ඉතින් විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් කතා කරා.
කරුණාකර මේ කතාවට බාධා කරන්න එපා. මෙතෙක් වෙලා ගියා
වගේ ඉඳලා. හමුදා මූලස්ථානේ වික්කා. හමුදා මූලස්ථානේ විතරක් නෙමෙයි. ක්‍රිස්ටියන් එකට දුන්නා.
මණ්ඩේතුමා මේ හමුදා මූලස්ථානේ කියලා මෙයාගේ නායකයා අද කියලා විවෘත කරන්න ඕන.
මොකද
දෙලද්ද?
ඔබතුමයි කතාව කරගෙන යන්න එක පොයින්ට් ඕවර් එකක් නෙමෙයි. ඔබතුමයි කතාව කරගෙන යන්න ඉස්සර.
අපේ නායකයා ගියේ කියලා නම් හමුදා වික්කන.
ශැංග්‍රිලා විවෘත කරන්න කි අපි ඒක දුන්නේ නැහැ ඊට පස්සේ. මොකද කරේ? අපි බද්දක් ලෙස ඔබතුමාලා සින්නක් කර දුන්නා විතරක් නෙමෙයි. ක්‍රිස්ටියන්ගේ ඔබතුමා කියා ගත්තද? ක්‍රිස්ටියන්ගේ කීත කියා ගත්ත ඔබතුමා? ක්‍රිස්ටියන්ගේ මිලියන 400ක් ඔබතුමා දාගත්තේ නැද්ද බැංකුවට? පටන් ගත්ත ගේම ක්‍රිස්ටියන්ගේ මිලියන 400ක් දාගත්තේ නැද්ද ඇතුළට? ක්‍රිස්ටියන්ගේ මිලියන 400ක් පුළුවන් නම් කියනවා ඒහිඳ තාත් කුඩු කරන්නේ ඉඳ ගන්න අපි වගේ කතා කරේ නැහැ. ඒහිඳ ඉඳගා ඉඳ ගන්න ඒසී කාමරවල අඩුබ ගානේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ වාක්‍යයක් දන්නේ නැහැ. ඒම පුද්ගලෝ ඒහිඳ දෙන්න එපා. විශේෂයෙන්ම කතා කරනවා. ඒහිඳ අපි නීල හරිත ආර්ථිකයක් ඉදිරි අනාගතය සම්බන්ධයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇතුළු කරගෙන අපි ජීවිසුන් අත්සන් කරන පහක් අරු සභාපතිතුමනේ
මගේ නම කිව්වා. මම මෙතුමාට කියනවා මෙතුමා මට දාන චෝදනාව ඔප්පු කරගන්න. හැබැයි ඔබතුමා ඇලෝසියස් 47 වතාවක් කෝල් කරපු ගන්නද නීතිපති පාර්තමේන්තුවේ කොමිසමට දාලා
එන්න පුළුවන් නම් ගන්න අධිකරණ තුනක් දානවා. දේශී ආච්චිට ඉන්න දෙන්න ලැජ්ජ නැති තුට්ටු දෙකේ දේශී ආච්චිට මැණික් මල්ලට දුන්නා බැසිල් දුන්නා ඉතුරු ටිකට ගෝට දුන්නා ආශ්‍යාත්‍රා වලට දුන්නා ඉතුරු ටිකට එහෙනම් නිකන් කතා කරන්නේ නැතුව බෙල්ලේ දාගන්න වැල දාගන්න ඔය රතුපාඩ මේක බෙල්ලේ දාගන්න වැල එන්නේ නැතුව බෙල්ලේ රතුපාඩ වෙන හැරියක් නැහැ කුරක්කන් නෙමෙයි ඔක බෙල්ලේ වැල දාගන්න කෙනා බාලේ දාගන්නවා බෙල්ලේ වැල ලැජ්ජාව කරපු හොරකමට එහෙනම් මෙතන ඉඳවලා ලැදෙනවා කතා කරන්න පුළුවන් නම් මට ඔබ මල්ලි කියන්න පුළුවන් නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වාක්‍ය දෙක කියන්න. පළවෙනි දෙක සිවිල් නඩු විධාන සංග්‍රහයේ පළවෙනි දෙක කියන්න. සිවිල් නඩු විධාන සංග්‍රහයේ පුළුවන් නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ දෙවෙනි ඕන දෙකක් සිවිල් හරි අභියෝගයේ තවත් ලිහිල් කරනවා සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඕනම වාක්‍ය දෙකක් කියන්න.
අයි ඔබතුමාට
හරි මම ඒක කියන්න හැලේ ඔබතුමාගේ ඇලෝසියස් 47 කෝල් කරන්නේ නැද්ද කියලා කියන්න.
මට ගොඩක් තියෙනවා. මට ගොඩක් ඉඳගෙන මඩ ගහන්න එන්න එපා. හරිද? එයිඳ ගැව් වෙන ඔච්චර කල්. එයිඳ විශේෂයෙන්ම කියනවා ඉන්නේ ගැව්වා ගාන ගැහිලා බිලියන 8000ක් ගැව්වා රටෙන් එයින රටේ ජනතාව බලාගෙන ඉන්නවා ඒකයි පෙරද්දුවේ තාත්තා යුද්ධයේ ජයග්‍රහණය කරනවත් ඉඳලා තාත්තා ගෙදර ඇව්වේ තාත්තා ටිකයි ගෙදර ඇව්වේ නඩේම හොරකම් කරපු හින්දා රට විනාශ කරපු හින්දා ගැව්වා ගැහිල්ලට මේ ගැව්වා පරම්පරා හතරකට හම්බ කරා එයින විශේෂයෙන්ම බන්දුල මහත්තයා ණය බරගෙන කතා කරා මොකද්ද එතුමා බරගෙන කතා කරාට එතුමාට අපි කියනවා විශේෂයෙන් බලන්න 2001 දී අපි රනිල් වික්‍රම මහත්මයාට මේ ආණ්ඩුව හම්බුනාම ණය තිබ්බා 100%
සුජීව සේනසිංහ බද්දුමා ඔබතුමා මගේ නම කිව්වෙන්ද මම ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තිබුණා ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තිබුණා ඔබතුමා බලද්දි ඔබතුමා 44 වතාවක්
අයින්ද රාජපක්ෂ මහත්තයා ගැන කිව්වේ ඔයාගේ අක්කා ගැන කතා කරේ නැහැ වස්තුවේ ඔයාගේ අක්කා ගැන කතා කරේ නැහැ අපි ඔයාගේ අක්කා ගැන මොනවත් කිව්වේ නැහැ මහින්ද රාජපක්ෂ ගැන කිව්වේ ඒ හින්දා හදිස්සි වෙන්න එපා සම්බන්ධකම් තියෙනවා නම් හදිස්සි වෙන්න එපා අක්කා ගැන කතා කරේ නැහැ අක්කා ගැන කතා කරේ නැහැ මං කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන ඒ හින්දා එපා හදිස්සි වෙන්න එපා 2001 දී විශේෂයෙන්ම 2001 දී රනිල් වික්‍රම මහත්තයාට ආණ්ඩුව හම්බුනාම 103ක් තිබ්බා බන්දුල ගුරුවන්දන මහත්තයා කිව්වා 100ට ගාණක් තිබ්බා කියලා ණය ප්‍රමාණය 103 දලදාතික නිෂ්පාදනයේ ප්‍රශ්නතාවයක් වශයෙන් මොකද එතුමා කරේ ඍණ 1.5 ආර්ථිකයක එතුමා ධන 6.2කට ගෙන අවුරුදු දෙකක් ඇතුළත විනාශ කරලා දුන්නු ඒ රට ධන 6.2කට එතුමා ගෙනාව ඒ විතරක් නෙමෙයි ඍණ 103 දලදාතික නිෂ්පාදනයේ ප්‍රශ්නතාවයක 103 තිබ 2001 මහ බැංකු වාර්තාවන් කියන්නේ 100ට 98 එතුමා අඩු කරා රනිල් වික්‍රම මහත්මයා එහෙම එතුමා ණය කළමනා කළමනාකරණය කරේ ඒ විතරක් නෙමෙයි එතුමාට බාර දුන්නා ඊට පස්සේ 77.77 අපිට බාර දුන්නේ ඔබතුමාලගේ ණය බිලියන 6000ක් ඒ බිලියන 6000 අපි ණය ගන්න ඕනේ අවුරුද්දකට ණය ප්‍රමාණය පවන බිලියනක්
ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමා මූල ආසනයේ පැමිණෙනවා කරුණාකර
බොහොම සූතී කරු කතා නැහැ තුමනි ගොඩක් කාලයකට පස්සේ විපක්ෂයේ ඉන්න කාලේ තමයි මෙතුමාලට විරුද්ධව මං හිතන්නේ මට මතකයි ඒ කාලේ රාජපක්ෂ වරුන් පිරිවරාගෙන විශාල ප්‍රමාණයක් 140 වගේ ප්‍රමාණයක් නාමල් මහත්තයා මේ කාලේ පුදුම උජාරුවෙන් ඉන්න කාලේ කර අපේ සචින් වාස් ගුණවදල මහත්තයලත් එක්කම කෝටාබේ මහත්තයා අතන ඉන්නවා ඇතුලේ ඉන්නවා බැසිල් රාජපක්ෂ එහෙන් කෑ ගහනවා එහෙන් අපි හිරේ දාන්න හදනවා ඒ ඔක්කොම කරද්දි අපි ඒ කාලේ දුන්න ගේම මතක් වුණා ආපහු ඔබතුමාලා ඇවිල්ලා මට ජීවයක් දුන්නා ජවයක් දුන්නා මං හිතුවේ කවුරුත් එයා පැත්තේ ඉන්න නැති වෙයි කියලා ඒ හින්දා විශේෂයෙන්ම නාමල් මහත්තයා කියන්න එපා ඩේසිගේ ආච්චිගේ හාල් මල්ලයි මැණික් මල්ලයි ඔක්කොම ටික ගැන කියන්න ඔබතුමාගේ මං ඔබතුමාට එහෙම ගහන්නේ නැහැ ඒ හින්දා නාමල් මහත්තයා කවුරුවත් මැරුවා කියලා කවුරු හරි මැරුවා කවුරු හරි කාට හරි පොඩි අමාරුවක් ඇති වුණා කවුද කියලා අහනවා අපෙන් ඒ හින්දා අපි කියන්නේ මැරුවේ අරයා මෙයා කියලා අපි නම් කියන්නේ නැහැ ගරු කතා නැහැ කිව්වා. හැබැයි කවුරු හරි මැරුවා කියන එක දන්නවා. පොලිසිය ඔක්කොම වාර්තා හැදුවා කියන එක දන්නවා. ඒ සියල්ල ඉදිරි අනාගතයේදී එළිවේ. ඒ හින්දා ඒව ගැන හදිසි වෙන්න එපා. පූල් විපක්ෂ ඉන්න කාලේ ආණ්ඩු බලය දාලා කරේ. යප්පුණා කියලා කිව්වා. ඒ හින්දා හොරකම් කරා විතර නෙමෙයි මට දැන් මතක් වුණේ. ඒකත් කරා. ඌර මරණ උලෙන් ඇනලා මැන්නේ මොකද්ද මික් ගන්න යානා ගනුදෙනු එලිදරව් කරනවා කියලා ඊළඟ දවසේ එන්න තිබ්බේ ඒ කාරණා කාර්ය කරා ඒ හින්දා මේ එන්න පුළුවන් නම කියන්න අහන්න කාගෙන්ද බාප්පගේ මාමෙන් අහන්න අපි කියන්නේ නම් අපි නම් කියන්නේ අපි සදාචාර ඇයි බය වෙන්නේ ඇයි බය වෙන්නේ කන්නාඩියෙන් බලන්න කන්න දරු කතා නැහැ තුමනි කන්නාඩියෙන් බලන්න කියලා කියනවා කන්නාඩියේ වඳුරු මූණක් පෙනෙයි ඒ ඔයයි කියලා ඔයාලට තේරෙයි ඒ හින්දා කන්නාඩියෙන් බලන්න මොකා දෙකා වගේ මූණ තියෙනවා ජම්බු ගෙඩිය වගේ ඒ මූණ පෙනෙයි ඒ හින්දා කරු කතා නැහැ තුමනි විශේෂයෙන්ම අපි සඳහන් කරනවා ණය ප්‍රවරයක්
මේ ගියන්න කවුරු ගහන්න බෑ
සෑ මේ
කන්නාඩි ගාවට යන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුවේ දුකරු කතා නැහැ තුමනි නම කියන්න බය නැත්තම් නම කියන්න කියන්නේ මෙතන බොරු චෝදනා නැගලා බොරු අපහාස කරලා ඇස්තුනේ එපා කියන්නේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ දුකරු
another 1 minute more we are finished
I don't want to mention any names sir because if he is if the cap fits ask him to put it
but you have to finish it off sir no
because I am only saying Lasantha was murdered by some crowd and somebody is excited I don't know why I don't know why this one person excited without exam qualification without any qualification he's excited and I didn't even mention his name he's always getting up and I spoke about Lasantha I spoke about Tajuddin and this person is getting up all the time I don't know why he's getting up and there's no reason for him to get up
finish it off sir your time is up your time is up garu mantri garu amithuma
ta paak neda
na na ivarai 440
I was disturbed sir I was disturbed
you had to finish it up
sir please sir
but we are finished
sir but if I am disturbed
one time yeah
seven times I was disturbed sir so I am you have to be fair by me
paak vinari paak gen all waiting 5 minutes
thank you malle right hey inda
go ahead and
garu sabhapathumani
api
patan ganno
කොහොමද පොයින්ට් එක කියන්නේ දැන්
2500ක් අපි මෙගවොට් 2500 නිෂ්පාදනය කරනවා 2020 වෙනකොට ගෑස් වලින් විතරක් නෙමෙයි LNG වලින් විතරක් නෙමෙයි අපි නිෂ්මාන නිර්මාණය කරනවා විතරක් නෙමෙයි මේ රටේ
විශේෂයෙන්ම
ඉදිරි අනාගතය සඳහා
අපි
කර්මාන්ත පුරයක් මේක ඇති කරනවා ඒ කර්මාන්ත පුරය ඇති කරන්නේ හම්බන්තොට අක්කර 3000ක් මොණරාගල අක්කර 7000ක් ඒ වගේම කළුතර අක්කර 2000ක් ගාල්ල අක්කර 2000ක් ඒ වගේම මානුවර අක්කර 2000ක් කුරුණෑගල අක්කර 2000ක් ඒ වගේ විශාල සංවර්ධනයක් මේ වුණ අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කල්කටා නැහැ තුමනි. කළුතර ප්‍රදේශයේ මිලනී ප්‍රදේශයේ අක්කර 400ක් ගායන්ත මන්තුමාට අපි අමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉඩම් අපිට ලබා ගන්න. ඒ වගේම රැකියා දසදහසක් මේ රටේ ජනතාව වෙනුවෙන් මේවා හොරගම් කරලා ඩීල් දාලා කමිෂන් අරන් නෙමෙයි මේ කරා වගේ. ඒ ඉඳ කරු කතා නැහැ තුමනි. ඉදිරි අනාගතය සඳහා විශේෂයෙන්ම විදුලි උපකරණ TV ෆ්‍රිජ් මෙයා එතන අපි ජපානයේ තියෙන සමාගම් 100ක් ගෙනලා අපෙන් අක්කර 1000ක් කිලිනවා. අපි දෙන්නේ අක්කර 400 දැනට. ඒ අක්කර 1000 ඉදිරි අරගෙන අපි බලාපොරොත්තු නගරු කතා නැහැ තුමනි. විශාල වශයෙන් මේ සංවර්ධනය ගෙනල්ලා ආසියාවේ දොරටු බවට ලංකාව පත් කරන්න. ඒ විතරක් නෙමෙයි අපනෑන බිලියන 11යි බිලියන 20 දක්වා නංවන්න 2020 වෙනකොට ඒ විතරක් නෙමෙයි මේ රටේ රැකියා මේ රටේ ආයෝජන විදේශ ආයෝජන LNG බලාගාර දෙකක් LNG පිරිපාදු දෙකක් සිමෙන්ති බලාගාර දෙකක් ඒ වගේම ඩීසල් පිරිපහදුවක් සීනි පිරිපහදුවක් මේ ආදී වශයෙන් ඩොලර් බිලියන 8කට වැඩි ප්‍රමාණයක් අපි ආයෝජන වශයෙන් මේ රටට ගේනවා අතිවරමත් දැම්මා අවුරුදු දෙකක් වගේ පොඩි කාලයක් තුල අපි අතිවර මුඩ මේ රට සංවර්ධනය කරා අද කඩා වැටෙන රට අපි අල්ලගත්ත කරු කතා නැහැ තුමනි අල්ලගෙන නවත්තලා ඒ රටේ ආර්ථිකය කළමනාකරණය කරලා ණය කළමනාකරණය කළා කරපු විනාශය නවත්තලා මේ කරපු විනාශය නවත්තලා අපි ඉදිරි අනාගතය වෙනුවෙන් අපේ රටේ සංවර්ධනය කරා අපි අරන් යනවා අපි කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුව යහපාලනය ගෙනල්ලා තද අතිවාරමක් දාලා නීතියේ ස්වාධිපති ඒ වගේම තල්ත අතුකොළ මැතිම අපි ස්තුතිවන්ත වෙනවා අපි මහාධිකරණ තුනක් දානවා ඕන හොරෙක් ගේන්න ට්‍රයල් ඇඩ් බා ක්‍රමයට මහාධිකරණ තුනක් දානවා ඕන කෙනෙක් ගේන්න ඕන කෙනෙක් විවෘත අපි අභියෝග කරනවා හොරු ඉන්නෝ නම් ගේන්න නීතිය ක්‍රියාත්මක කරන්න මේ රට ඉදිරි අනාගත වෙනුවෙන් ඔබතුමාලා අපිට සහයෝගය දෙන්න අපි රට සංවර්ධනය කරනවා රට ඉදිරි රටක්
කියනවා ගරු හරින් ෆර්නාන්ඩෝ මැට් අමාත්‍යතුමා ගරු හරින් පාණ්ඩ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මං අද ගොඩක්ම ආඩම්බර වෙනවා අපේ මංගල සමරවීර අමාත්‍යතුමාගේ මංගල අයවැය සම්බන්ධයෙන් වචන කීපයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් බැලුමක් ගැන කතා කරද්දී බැලුමකම යන්න එවතුමාට අවස්ථාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා රත්නත් මෙතුමා ගැන හැබැයි මම මුලින්ම කතා කරන්න කැමති වෙන්නේ ගරු කතානායකතුමනි අපේ හිටපු ජනාධිපතිතුමා වැදගත් කරුණක් ගැන කතා කරා ඒ කරුණ තමයි අද දවසේදී මම හිතනවා සම්පූර්ණ නොමග යැවීමේ මූලික ණය සම්බන්ධයෙන් කියපු කතාවක් මම හිතනවා ගරු කතානායකතුමනි එතුමාගේ කතාවේදී මම හිතනවා ඒක නිවැරදි කරලා මුලින්ම ඉන්නට ඕනේ ලංකාවේ මේ ඒක පුද්ගල ආදායමත් දලදේශයේ නිෂ්පාදනයක් ගැන ලොකු කතන්දරයක් කතා කරා මම හිතනවා මේක මතර අපේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරිත් එක්කත් කතා කරපුවමත් අපේ ඊටපු රාජ්‍ය අමාත්‍යතුමාගේ කතා කරපුවමත් මේක සම්බන්ධයෙන් අපිත් මේ සංඛ්‍යා ලේඛන ගැන හොයන්නට මුලින්ම උත්සුක වුණා ගරු කතානායකතුමනි මේ ඒක පුද්ගල ආදායම කොහොමද හැදුනේ ඒක පුද්ගල ආදායම එදා කොහොමද හැදුනේ රුපියලේ අවප්‍රමාණය වුණේ කොහොමද ඒකත් එක්ක මේ සංඛ්‍යා ලේඛන කොහොමද හැදුනේ ලෝකෙට කොහොමද ඒක පුද්ගල ආදායම පෙන්වුවේ අන්න ඒ නිසා තමයි ලංකාවේ සල්ලි එදා තිබුණා අද සෞත්තුයි කියලා වෙන්නේ මොකද නම් ප්‍රශ්නයක් තිබුණා අපි හංගලා ගැහුවේ නැහැ අපේ අතර වුණා පොඩි ප්‍රශ්නයක්. අපිට අදලා තලා තියෙන එක තමයි. අප අපි අක්කා පෙන්නුවා නම් අක්කාම තමයි දෙන්නේ. අක්කා පෙන්නලා නංගිව දෙන්නේ නැහැ. නංගිව පෙන්නලා අක්කා දෙන්නේ නැහැ. දැන් මේ මෙතන ඉන්නවනේ මේ අක්කලා දෙන කට්ටිය. මෙතන අක්කලා දෙන කට්ටිය ඉන්නවා. මෙතන අක්කලා දෙන කට්ටිය ඉන්නවා. අපි කතානායකතුමනි අපි කොතනකවත් නංගිව පෙන්නලා අක්කා දීලා නැහැ. ගරු කතානායකතුමනි මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. මේක අපි රුපියල ඩොලරකට 150 කීලා දිනනවා. මේක රටේ සත්‍ය தත්ත්වය කියලා කතා නායකතුමනි. මේක රටේ සත්‍ය தත්ත්වය. මේක අපිට හංගන්න තිබුණා. ඒ වගේම ස්ටැටිස්ටික් එකේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ ලංකාවේ ජනගහනයත් රවට්ටලා. මිලියන 20.5ක් ඉන්න ඕන රටේ ජනගහනය. අපි කියමුකෝ මිලියන 19.8ක් කියලා පෙන්නුවොත් ඒක ඒක පුද්ගල ආදායමෙන් බෙදුවොත් අනිවාර්යෙන් ඒක පුද්ගල ආදායම වැඩි. ඉතින් මේක අපි හදපු එකක් නෙමෙයි. ඔව්. සෙන්ට්‍රල් බැංකුවේ මහ බැංකුවේ වාර්තාවේ ඒ අවුරුද්දේ හොඳයි දැන් නරකයි. ඇයි? අපි ඇත්ත කියන නිසා. රටේ මිනිසුන්ට අපි වැරදි. මොකද අපි ඇත්ත නිසා. අපි යහපාලන නිසා අපි බොරු කියන්නේ නැති නිසා. බොරු කියන මිනිහා හොඳයි. දැන් හරි. හරි. හරි මේක අහන්නකෝ. දැන් හරි. දැන් ඔබතුමාලම විශ්වාස කරන්නකෝ. දැන් එයා නෑ මේ පාර්ලිමේන්තුවේ. දැන් ඔයගලගේ කාලේ කෙනෙක්ව ගස් බැන්දා. නඩු දීපද? පොලිසි ගියාද? උසාවි ගියාද? දැන් අඩුම ගානේ මේකේ බැඳුම් කර ප්‍රශ්නයක් තියෙනවා. අහන්නකෝ මහත්තුරුනේ. දැන් බැඳුම් කර ප්‍රශ්නයක් තියෙනවා. හිටපු මුදල් ඇමතිතුමාලා විරුද්ධව චෝදනාවක් තිබුණා. දැන් පරීක්ෂණ නැද්ද? දැන් ඒ පරීක්ෂණ යන්නේ නැද්ද? දැන් ඔබතුමාලගේ හඬට හරි අපේ හඬට හරි කාගේ හඬට හරි මේවට පරීක්ෂණ නැද්ද මේ රටේ? ඉස්සර එහෙම වුණාද? එහෙම වුන්නේ නැහනේ. දෙදොන මේ රටේ විනිවිදයක් නැද්ද මේක? දැන් මේක මේගොල්ලන්ගේ අයියලා බාප්පලාගේ කට්ටියක ඉන්නවරු Facebook මාෆියාවක්. ඒකෙන් ගැහුවයි කියලා අපි බය වෙයි කියලා දෙනවා. ඒවට බය වෙයි. මිනිසු ගානේ ඡන්ද දෙන හැටි අපි මේ 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 අනුරාධපුර රැස්වීම ගරු කතානායකතුමා අපි එදත් දැක්කා ඡන්ද ඉස්සල්ලා. ඔය මඩ වගුරු වල ආපු සෙනග අපි එදත් දැක්කා. ගේන්න අපිත් ඉන්නේ ඡන්ද ඉල්ලන්නේ අපිත්. අපිත් ගේ ඡන්ද ප්‍රමාද කරන්න එපා. අපිට තෝරන බලාපාලන ඡන්ද පෙන්නන්න. පොහොට්ටුවද ශ්‍රී ලංකාවකද අලියද කවුද මිනිස්සු අඳින්නේ කියලා අපි දාලා බලමු. ඒ නිසා අපිටත් ඕනේ අපි අවංක වෙමු. අපි බලමු කවුද මේක ඉස්සරහට එන්නේ කියලා. ගරු නියෝජ කතානායකතුමනි මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේත් එක්කම මට පොඩි ඉදේ කනගාටුවක් තියෙනවා. මම ආදරය කරන අපේ අනුර කුමාර දිසානායක මහත්තයා මාර කතාවක් කිව්වා. ඒ අනුර කුමාර දිසානායක මහත්තයා එතුමාගේ කතාවදී මේ උමා ඔය ගැන ප්‍රශ්නයක් කිව්වා. මේ අනුර කුමාර දිසානායක මහත්තයා මේ අයවැය ගැන කතා කරන්නේ අන්තිමේ මේ 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 රට හදන්න පුළුවන් එකම පක්ෂය ජනතා අයුතු පෙරමුණ කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොත් කාලයක් මේගොල්ලන්ට එක දීග කෑවනි. ඒ දීග කාපු කාලේ තමයි උමා අයවැය හැදුවේ. එතකොට මේ උමා අයවැය හදපු කාලේ කරු කතානායකතුමනි මේ දැන් උමා අයවැය කැරකිලා එන්නේ මේ UMP එකට. මේ උමා අයවැයට මුල් ගලක් අපි තිබ්බෙත් නැහැ. මුල් ගලක් කපන දෙනකට අපි ගියෙත් නැහැ. රිබන් එකක් කපන දෙනක් කෑවෙත් නැහැ. කිරිපත් කෑල්ලක් කන්න ගියෙවත් නැහැ. දැක්කෙවත් නැහැ. වලක් හරන්න දියා වලක් හරන තැනකට අපි ගිනිච්චෙත් නැහැ. දැන් ගරු කතානායකතුමනි නියම කතාව මේක. මෙන්න මේ කැබිනට් පත්‍රය. මම ওই කතාව කියනකොට මම මේ උමායක් ගැන කෑ ගහනකොට මම ඇහැව්වා නැගිටලා ඇහැව්වා කියන්න මේ කැබිනට් පත්‍රිකාව දැම්මද නැද්ද කියලා. 60 ගණන් වල ඉඳන් ආපු එකක්ලු වාරි මාර්ග ඇමති හරියට ආපු වර්තාව දැම්මලු. පට්ටපල් බොරුනේ. මේ කියමු කතාව ඔක්කොම බොරු. එහෙමනම් මං කියන්නේ සම්පූර්ණ මේ රටට කියන මං ආදර කරන පස්සයක් උනත් වැරදි දෙයට වැරදි කියලා කියන්න පුළුවන් වෙනවා. මේ තියෙන කැබිනට් පත්‍රිකාව මම සභාගත කරනවා. මේ කැබිනට් ආපු කැබිනට් අනුමැතිය මේ එතුමාගේ නමින්ම තියෙන එතුමම දාපු 15.5 ඇලීරක් 0.036 ඇලීරක් 0.39 ඇලීරක් 0.02 වූ උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යන මෑන් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරි මාර්ග ඇමතිතුමා ඉදිරිපත් කළ 2015.14 දිනදී සංදේශය මෙම සංදේශයේ මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමාගේ නිරීක්ෂණ සලකා බැලූ ලදුව ශාක්‍යතා අධ්‍යයනයේ නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිර්දේශ කිරීමට යටත්ව සංශේධන යෝජනා අනුව අනුමත කරන ලදී. එතකොට මෙයා ඉන්නකොට අනුමත කරේ බම්බුවටද අපිට කියන්නේ? එතකොට මේ අපිද මේ සමන්ත විද්‍යාරත්නලා ගිහිල්ලා උද්ඝෝෂණ කරන්නේ උමාවට සම්බන්ධ වුණ අපිද? මේක නම් උද්ද මේනම් ජේපී කාර්යාවක් කියන්න ඕනේ උමාවට. මේ ඔක්කොම මහ පට්ටබල් ජරා තුට්ටු දෙකේ දේශපාලනේ. ඒ නිසා මේ කිසි දෙකට අපි වල්ල ගන්න නරකයි මේකට බර කියන්න ඕනේ කර කියන්න ඕනේ මේ මිනිසුන්මයි එනිසා මේවයි ඇත්ත යථාර්ථය මේ ඇත්ත යථාර්ථය තියාගෙන මේ ඔක්කොම හංගලා ගහන දේශපාලනේ මේ ඔක්කොම ටීවී එකටයි Facebook එකටයි ගහන දේශපාලනේ ඒක නෙමේ ඇත්ත යථාර්ථය ඡන්ද ගත්තම ඡන්ද ගත්ත කව කඩාගප්පල් කරලා දාන්න විනාශ කරන්න දේශපාලනය කරන සංස්කෘතියක් මේ රටේ තියෙන හැබැයි මේ අයවැය ඊටවඩා සාධාරණ අයවැයක් මේකේ මහා ලොකු වචුර්ණ නැහැ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් සරල සරල සරලම සරල ඉතාමත්ම හොඳම හොඳ අයවැයක් කියලා මම දකින්නේ මම දැක්කේ නැහැ මේකෙත් මහා ලොකු විවේචන විපක්ෂෙන්වත් තියෙනවා මේක ඒගොල්ලන්ටත් කැමති අයවැයක් හැබැයි ඉතින් අර නමට විවේචනය කරන්න ඕන කණ්ඩායමක් ඉන්න නිසා මෙතුමන්ල මේක විවේචනය කරනවා මේකේ නැහැ නේ එක පවුලකට 160ක් වෙන් වෙච්ච අයවැයක් මේකේ නැහැ නේ මේක හැමෝටම දීලා තියෙනවා අධ්‍යාපනයේ දීලා තියෙනවා අපෙන් අහනවා මේ ආණ්ඩුව මේ වසර දෙකයි මාස තුනක මොනවද කරේ කියලා ගරු කතානායකතුමනි වසර දෙකයි මාස තුනක මේ යහපාල ආණ්ඩුව කරපු දේවල් ගැන අපි කතා කරමු ගෑස් බිල් අඩු කරලා නැද්ද කිරිබිට අඩු කරලා නැද්ද අපි මේ ආණ්ඩුව කාලේ අපි කරපු වැඩ වල රජ්‍ය සේවයේ පඩි වැඩි කරලා නැද්ද ඉන්ධන මිල අඩු කරලා නැද්ද අපි ශ්‍රම බලකාය 14000කට අවම මිල පඩි වැඩි කරලා නැද්ද සමෘද්ධි දීමනා වැඩි කරලා නැද්ද ගැවිලි මවුරන්ට පෝෂණා දීලා නැද්ද විස්රාම වැටු වැඩි කරලා නැද්ද බෙහෙත් වර්ග අවම මිලකට ගෙනල්ලා නැද්ද ස්ටෙන්ට් එක දීලා නැද්ද අක්සි කාච දීලා නැද්ද නොමිලේ මේ ඔක්කොම දුන්නේ මේ ආණ්ඩුව නෙමෙයිද ප්‍රශ්නයක් තියෙනවා මේ ආණ්ඩුව හරියට මාකට් කරගන්නේ නැහැ ඒක යඩුපාඩුව මේ ආණ්ඩුව යමක් කරන කර හන්දි හතර හොටේ කටවුඩ් දාගත්තේ නැහැ එක කටවුඩ් එකක් දාගත්තම මේක වෙන්නයි ඕන නැහැ අපි හරියට මේක මාකට් කරේ නැති නිසා තමයි මේ උන්ට තියෙන්නේ කියන්න පුළුවන් කතා කරන්න ඇමතිවරු චොපර කියන්නේ යවුද ඇමරි වලන්ට චොපර එකක් දෙන්නෙත් නැහැ ඉතින් ඒ නිසා අපි ඕවා කතා කරන්න අපි ඇත්තම කියන්නකෝ කරු කතානායකතුමනි හෘද සාක්ෂිය එකකව එදයි අදයි අතර උතර වෙනස අගමැතිතුමයි ජනාධිපතිතුමයි ඕන නම් යයි වාහන සංයුතියක වෙන එක ඇමතිවරෙක් කියනවාද මේ ආණ්ඩුව දැකලා දිනනවද පාර ඇතුලේ මිනිස්සුව ගැන කතා කරනවද මේ රටේ මාධ්‍ය කතා කරනවද මාධ්‍ය ලියනවද නෑ මාධ්‍ය කඩේ යනවා වෙන කණ්ඩායමකට මේ රටේ කණ්ඩායමකට ඕනලා තියෙනවා මේ ආණ්ඩුව වට්ටන්න ඒ මේගොල්ලන්ගෙන් හසුරු වුණ කණ්ඩායම හැබැයි හෘද සාක්ෂියට ගෝ මේ රටේ යහපාලනයක් තියෙනවා නීතිය ක්‍රියාත්මක වෙනවා සයිටම් ප්‍රශ්නයක් ආවා සයිටම් ප්‍රශ්නෙට විසඳුමක් ආවා කල් ගියා විසඳුමක් ආවා ඉස්සරණ විසඳුම් දෙයිද ඒ නිසා ගරු කතානායකතුමනි මේ 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 ආණ්ඩුව තුල විශාල වෙනසකට අඩි මුල පුරලා තියෙනවා ගරු කතානායකතුමනි මේ මුදල් අමාත්‍යතුමා ඉතාම පහසු විදිහට සරල විදිහට 2020 වෙනකොට මේ ආණ්ඩුව හරිදැනකට ගේන්න කතා කරලා තියෙනවා සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති කරන ව්‍යාපාරිකයන්ට 15% පොලිය තිබ්බක 3.36 ගානකට ගේනල්ලා මේ ව්‍යාපාරිකයට අතහිත දීලා තියෙනවා තාක්ෂණයට අතහිත දීලා තියෙනවා පාසල් අධ්‍යාපන අවුරුදු 13 අනිවාර්ය කරලා තියෙනවා ළමයින්ට රක්ෂණේ එම්මම දීලා තියෙනවා මුළු රටම ආපදාවකට රක්ෂණය කරලා තියෙනවා මේවයි දුර දකින්නේ ආයෝජක එක දවසින් එන්නේ නැහැ ගරු කතානායකතුමනි අනිවාර්යයෙන් ආයෝජක එක දවසින් රටකට එන්නේ නැහැ දැන් අහනවා කොහොම ආයෝජකයෝ රටට ආයෝජකයෝ ආවද කියලා මේ රටක් ණය කරලා සම්පූර්ණ රට කරපු ණය කරපු රට එක දවසකින් ගොඩ දාන්න බෑ පොඩ 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 ණය ලිහිල් කරන්න ඕනේ 2018 තමයි අමාරුම අවුරුද්ද ගත්ත ණය වල වැඩිම පොලී ගවන්න තියෙන අවුරුද්ද රටක මොකද්ද ආනායනයයි අපනායන වෙළඳාම තමයි අපි ඒකේ පරතරය තමයි මේ අයවැයකින් බලන්න කරු කතානායකතුමනි ආනායනයයි ආනායන ආදායමයි අපනායනයේ වියදමයි අතර තමයි පරතරය තමයි අපි බලලා අඩු කරගන්න ඕනේ ඒකට අපි වෙනම බැංකුවක් පිහිටන්න මෙතුමා යෝජනා කරලා තියෙනවා මැලේසියාවේ චීනයේ මේ වගේ බැංකු තියෙනවා මේක කොච්චර තේරෙන්නේ නැති මිනිසුන්ට මේ අයවැය වටිනාකම තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් මුදල් අමාත්‍යතුමා විශාල දැන් මට තියෙන මේ මුදල් අමාත්‍යතුමාට කියන්න පුළුවන් මට ඊපාර සල්ලි වැඩි මෙදාපාරමට අඩුයි එහෙනම් මේක සෞත්තුයි කියලා නෑ මම එහෙම කියන්නේ නැහැ මේක ඊටට හොඳට දුර හිතලා කල්පනා කරලා මේක ප්‍රායෝගික අයවැයක් දෙන්න පුළුවන් ප්‍රමාණය මීනියට වේදම් කරන්න පුළුවන් ප්‍රමාණය මේ ප්‍රමාණය තමයි මේ ගානට යන්න පුළුවන් ඒක හොඳට තේරුම් අරගෙන සරල ලෙස මේ තේරුම් අරන් තියෙනවා රටකට හරියන ව්‍යාපෘති ටිකක් ප්‍රමාණයක් මෙතුමා තෝරගෙන තියෙනවා ඒ නිසා මම විශ්වාස කරනවා මේක මේ රට වෙනස් කරන අවුරුද්දක අයවැයක් බවට පත් වෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා ආරාධනා කරනවා රටක දේශපාලනය කරන්න නමුත් මේ රටේ ආර්ථිකය හදන්න ඕනේ අපිට හැමෝම hina වෙන්නේ සුද්දගෙන් පස්සේ මේ රට ණය කරේ සිංහලයි කියන එක බියර් ගැන කතා කරනවා ඒකේ මම සංඛ්‍යා ලේඛනය විතරක් කියලා දරු කතානායකතුමනි මට අවසන් කරන්න විතරක් මේකට දෙන්න මේක අත්‍යවශ්‍ය දෙයක් කතානායකතුමනි ඇයි මේ බියර් වල හේතුව මේක ඔබතුමා දැනගන්න ඕනේ
මේ ගරු කතානායකතුමනි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරපු දෙයක්. අපි දන්නවද මේ මැලේසියාවේ එහෙම නැත්නම් ඉන්දුනීසියාවේ සිංගප්පූරුවේ වියට්නාමේ සාමාන්‍ය මැත්පැන් පරිභෝජනය කීයද කියලා 104යි 120යි අතර තමයි මේ UN එකෙන් දීපු රිපෝට් එකක් ගරු කතානායකතුමනි. ලංකාවේ මැත්පැන් පරිභෝජනේ 85යි. හාඩ්ලික මේ හාඩ්ලික පරිභෝජනේ නිසා තමයි මේ සොෆ්ට්ලික වලට ඒක නවත්තලා තියෙන අඩුම ගානේ. ඒකෙන් ශරීර සෞඛ්‍යයේ ප්‍රශ්නේ මේක බුද්ධ ආගම නැති කිරීමවත් එහෙම නෙමෙයි මේ මිනිස්සු ආරක්ෂා කිරීම. අපි නිදහස් සෞඛ්‍ය දෙන රටක්. අපේ රටේ වැඩිම වියදමක් යන්නේ මේ ඉස්පිරිතාල වල ලෙඩුන්ට, මේ බොන මිනිසුන්ගේ බෙහෙත් වලට, මේ වකුගඩු ප්‍රශ්න ගැන කියන වතුරත් එක්කම වැඩිම වකුගඩු ප්‍රශ්න එන්නේ තනිටක බීලා, එහෙම නැත්නම් ලිවර් ප්‍රශ්න එන්නේ බීලා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ සියලු දේවල් ගැන කල්පනා කරලා තාමත්ම හොඳ ආයවැයක් ඉදිරිපත් කරපු අපේ මුදල් අමාත්‍යතුමාට අපේ ප්‍රශංසාව හිමි වෙන අතරදීම තාක්ෂණය මේ හරිත නීල හරිත ආයවැයක් මේ ග්‍රීන් ගැන අපි කතා කරනවා, ග්‍රීන් එනර්ජි ගැන තාමත්ම හොඳයි. මම විශ්වාස කරනවා මේක තමයි ඉස්සරහා ලෝකෙට යන්න ඕනේ. මේ කාර් ගැන, එමිෂන් ගැන, මේ සියලු දේ ගැන කල්පනා කරලා මෙතුමායි තාමත්ම ශක්තිමත් ආයවැයක් කරලා දිනවා. සමහරට මේක හොරු ඉන්න රටක සමහර හොරුන්ට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්, බය වෙලා වෙන්න පුළුවන්. 2018 ඔවුන්ගේ කරුමය ඔළුවට කඩාපාත් වෙන අවුරුද්ද වෙන්න පුළුවන්. ඒ ගැන බියෙන් ඒ සැකයෙන් ඉන්න කට්ටිය වෙනත් අහිංසක මිනිසුන්ට හොරු කියලා ඇඟිල්ල දික් කරනවා වෙන්න පුළුවන්. ඒ රෑට රෑට නිින්දෙන් හීනෙන් බය වෙන අය වෙන්න පුළුවන්. ඒ සැකේ නිසා ඒ අය කෑ ගහනවා වෙන්න පුළුවන්. ඒ කයට මම අනුකම්පා කරන අතරදී 2018 දී යන යන තැන්වලට යන්න ශක්තිය, සාන්තිය සියලු දේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මුදල් අමාත්‍යතුමාට සම්පූර්ණ ප්‍රශංසාව හිමි කරන ලබමින් මන්නේ හඬනවා. බොහොම ස්තුතියි.